ඉතින් ඒකෙන් කියන්නේ පින් කරන්න එපා කියන එක නෙමෙයි, පින් කරන්න පුළුවන් තරම්. හැබැයි පින් කරාට කිසිම සාධකයක් නැහැ. මරුණයි පස්සේ සුගතිය යනවා කියලා. නේද? නැත්තම් දුගතිය යන්නේ නැහැ කියලා කිසිම සාධකයක් නැහැ ඒක ප්‍රතිවිරුද්ධ. මොන තරම් කතා අහලා තියෙනවනේ නේද? පින් හැබැයි ඒ පිනක් මරණ මොහොතේ සිහි වුණත් සුගතිගාමි වෙනවා. මරණ මොහොතේ සිහි වෙයිද කියන එක කාටවත් කියන්න බෑ. පින් විතරක් නිමෙන්න කරලා තියෙන්නේ ඔය අතරේ අකුසල් සිතුත් පහළ වෙලා තියෙනවනේ නේද? ඒකක් කරපුනොත් ඔව්.
මේ සිවෝල් විචාටි අකුසල් සිත් පහළ වෙන්නේ නැද්ද?
මරණ නෑ, දුගතිගාමි සිතක් පහළ වෙන්නේ නෑ මරණ සම්මත මොහොතේ. සෝවන්න. මෙහෙමයි, තමන් නිතර පුරුදු පුහුණු කරන එකක් සිහියට එන්න චාන්ස් එක වැඩි. ඒක භාවනාවක් නිතර පුරුදු කරන කෙනා මරණාසන්න මොහොතෙදිත් ඒ භාවනාවට හිත යොමු වෙන්න ඉඩ වැඩි. අපි හිතමු සුවපත් වේවා සුවපත් වේවා කියලා නිතර නිතර කිය කියා ඉන්න පුරුදු වෙලා ඉන්න කෙනා නේද? මරණාසන්න මොහොතෙත් සුවපත් වේවා කියලා සිහි වෙන්න අවස්ථාව වැඩි. ඒ සුගතිගාමී වීමේ හැකියාව වැඩි. ඒකෙන් කියන්නේ නැහැ ඉතින් අර නරක සිතක් පහළ නොවීම තියෙයිද කියන එක අපිට කියන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. කාටවත් කියන්න බෑ. අන්තිම මොහොතේදී මොකක් සිහිපත් වෙයිද කියලා. ඒකේ සිහිපත් වෙන අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි අනන්තරීය කර්මයක් කරලා. ඔච්චර පින් කළත් අනිවාර්යෙන් ඒක මතක් වෙනවා. පින් නෙමෙයි ආනන්දකේ කරු. කට අනිවාර්යෙන් දුගතිගාමි වෙනවා. ඈ? ඒකට ගරුක කර්ම කියලා කියනවා. ඊළඟට සුගතිගාමි වෙන්නත් ඒ වගේ දෙයක් තියෙනවා. Taman ධානයක් වඩාගෙන හිටියොත් නොපිරිහි පිරි කියන්නේ දැන් අද ධ්‍යාන වඩන්න පුළුවන් නම් අද දවසට ඕක ඇති. ආයෙත් දවස් දෙක තුනකට ඒක ඇති වෙන්න පුළුවන්. එහෙනම් අද වඩලා ලබන සතිය විතර වෙනකන් භාවනා නොකර හිටියොත් ඒක පිරෙන්න පුළුවන්. ආයෙ ධ්‍යානයකට සමවැදීමේ හැකියාව නැති වෙන්න පුළුවන්. මොකද ඒක පුරුදු කරනකන් විතරයි මේ ධ්‍යාන ශක්තිය තියෙන්නේ. හරි? එතකොට ඒ නොපිරීලා තිබුණා අද ධානයක් වඩලා අද හවසට හරි රැයට හරි යන්න උනොත් එහෙම. එතකොට ඒක පිරිහිලා නැහැ. එතකොට මේ මරණාසන්න මොහොතේදී මේ මට්ටමකට හිත වැඩෙනවා. මේ ධාන මට්ටමට. එතකොට ඒකට ආරමුණුව තමයි ඊළඟ උපත ලැබෙන්නේ. ඔය ඉතින් තමන් පුරුදු කරපු භාවනාවට හිත යනවා. දැන් අපේ මරණාසන්න මොහොතේදී වෙන්නේ අපේ ආයතන ක්‍රියා නොකර යනවනේ මේ ශරීරේ ඉව. නැහෙන් වැඩක් ගන්න බෑ. ඈ කන නාසය දිව ශරීරය කියන ඒවා අක්‍රිය වෙනවා. ඒකදී සාමාන්‍යයෙන් කියන්නේ කන තමයි අන්තිමට අක්‍රිය වෙන්නේ කියලා. එහෙනම් තමයි ඔය මැරෙන්න එන්න කිට්ටුව ඉන්න කෙනෙක් ළඟට ගිහින් අරව මේවා කුටු කුටු ගන්න එපා. එයාට ඇහෙනවා.
පිළිත්තුවට කොහොමද?
ඉරික් කියන එක හොඳයි මේ කියන්නේ ඉතින් වෙන වෙන ඒවානේ. එයාට ඇහෙන්නේ නැහැ කියලා හිතලා ඔයගොල්ලෝ කතා කර කර ඉන්න එපා. අරවා මේවා එයාට හොඳට ඇහෙනවා. මොකද අන්තිමට අක්‍රිය වෙන්නේ කන. හරි? රහසින් යාන්තම් කිව්වත් ඕකත් ඇහෙනවා. එයාට ඇහෙන්නේ නැහැ කියලා හෙමින් වෙන කෙනෙකුට මොනව හරි කියන්න එපා. ඒකත් ඇහෙනවා. එතකොට ඒ අන්තිමට ඇහෙන එකට අනුව ගොඩක් වෙලාවට හිත වැඩ කරන්න ඉඩ තියෙනවා. අන්තිමේ තරහකාරයෙක් එයා තරහකාරයෙක් ගැන කතා කළොත් එහෙම අරයට එයාව මතක් කළා තරහ යන්න පුළුවන්. නේද? ඒ වගේ ඒවා මතක් කරන්නවත් එපා. ඒ වගේ නැහැ. තමන්ටත් ඕක තමයි මං කිව්වේ වෛර ටික හිතේ තියාගෙන හිටියොත් ඒකට අදාළ මොකක් හරි කවුරු හරි කතා කළොත් එහෙම අර පැත්තට තමයි හිත වැඩ කරන්නේ. ඒකයි ඒකේ භයානකම. නේද? දැන් අපි අපිට පුළුවන් දැන් ඔන්න තමන්ට ශක්තියක් හදාගන්න පුළුවන් නම් මේ මොහොතේ සිහිය පිහිටන්න. එතකොට බය වෙන්න දෙයක් නෑ. මේ මොහොතේ සිහිය පිහිටන්න පුළුවන්. එතකොට මරණාසන්න මොහොතේ සිහිය පිහිටන්න පුළුවන්. හැබැයි බලන් හිටියත් මම මැරෙනකොට සිහිය පිහිටනවා දැන් කමන්නේ මොනවා කළත් කියලා ඒක කරන්න බෑ. නේද? දැන්ම දැන්ම අපි පුරුදු කළොත් කුසල් ආරමණය. ඔව් ආනාපාන සතිය වෙන්න පුළුවන් සුවපත් වේවා කියලා වෙන්න පුළුවන් බුදු ගුණයක් වෙන්න පුළුවන් Taman කැමති දෙයක් Tamanට පහසු දෙයක් නිතර නිතර ඒකට සිහිය පිහිටන්න. දැන් කයේ දැනෙන දෙයක් බල බලා ඉන්න පුළුවන් එකක් හොඳයි. ඒවා අරවට වඩා උසස්. ඒක විදර්ශනා පැත්තටයි යන්නේ. හරි. අපිට ආයතන ගැන සිහිය පිහිටන්න පුළුවන් නම් ඊටත් වඩා හොඳයි. සමහර විට නැවත උපත නවත්තන්නත් පුළුවන් කම තියෙනවා. මොන ශක්තියකුත් තියෙනවා. මරණාසන්න මොහොතේදී පවා නිවන් දැකීමේ හැකියාව තියෙනවා. ඒක මේ ධර්මයේ තියෙන බලවත් සත්‍යතාවය. එහෙනම් මේ ආයතන ගැන සිහිය තිහිටන්න පුරුදු වුණා. ආයතන කියන්නේ මොනවාද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඕවා වැඩ කරන හැටි ගැන සිහිය නොවන පිහිටන්න පුරුදු වුණොත් සමහර විට ශක්තිය තියෙනවා එතනම පිරිනවන තර. ඒ කියන්නේ ඊළඟ හිත උපදින තත්ත්වයට අපි තණ්හාවෙන් ගෙනියන්නේ නැති විදිහට බලන්න පුරුදු වුණොත් සමහර විට මරණ මොහොතේ ඒ தത്വෙට සිහිය නුවණ පිහිටියොත් එතනින්ම ආයෙ සිතක් නූපදින මට්ටමට ගන්න පුළුවන්කමක් තියෙනවා. මේක මේ ඕන කෙනෙකුට තියෙනවා. කොයියකද කියන්නේ නැහැ. ඒක තමන්ට පහසු. ඒක තමයි මේව බලලා පුරුදු කරන්නේ. ඇහැ බලන්න පුළුවන් නැහැ. ශබ්ද අහන එකගෙන මෙනෙහි කරන්න පුළුවන් නම් නුවණ තියා ගන්න පුළුවන් නෑ ඒක. හරි? මේ Tamanta පහසු එකක් නේ. මේ 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 මේකම කරන්න ඕන කියලා එකක් නේ. විතරම කරන්න පුළුවන් නම් ඒ chance එක වැඩි. විතරම කරන්න නෑ කියන්නේ අනිත් මොහොතේ හිතන ඒවානේ වැඩි වෙන්නේ. අනිත් මොහොතේ අපසල් සිත් නේ. නේද? ඔක කරන්න නෑ කියන්නේ අනිත් වෙලාවල සිහිය නෑ කියන්නේ අපසල් වල නේ ඉන්නේ. එතකොට ඒවා වැඩියෙන් කරලා මේක පොඩි වෙලාවක් කළාට ආ මරණ මොහොතේ හිට නැත්තම් කොයිකද වැඩි කරන්නේ? සමන් තේර මේකට. ඒකයි මේ මේ මේක මේ ටික වෙලාවකට නෙමෙයි තමන්ට පුළුවන් වෙලාවට සිහිය නුවණ පිහිටන්න පුරුදු කරලා. ඈ නෑ නෑ ඒ දැන් එක එක භාවනාවේදී කරන විදි වෙනස්. සක්මණේදී මං කිව්වා ඔන්න හිටගෙන ඉඳන් ඇස් පියාගෙන මේ හුස්ම යන එන මාර්ගය හොඳට බලන්න. මේ මාර්ගේ විතරක් නෙමෙයි සමහර විට මුළු ශරීරේම හුස්ම නිසා මොනවා හරි දැනීමක් තියෙනවා නම් බලන්න. හරිද? හුස්ම නිසා දැන් හුස්ම ගැනීමේදී සමහර විට මේ හුස් මුදුනේ ඉඳන් දෙපතුලට යනකම් Tamanට දැනෙන්න පුළුවන් සමහර වෙලාවට. මුළු ඇඟේම යනවා එනවා දැනෙන්නත් පුළුවන්. ඒක බලන්න හොඳට ඒ දැනෙන දේවල්. ඒ ප්‍රකට වෙන්නේ සාමාන්‍යයෙන් මේ නාය කෙලවර ඉඳන් පපුවට යනකම්. තව කෙනෙකුට බඩට යනකම් දැනෙන්න පුළුවන්. තව කෙනෙකුට ඕකේ අර සියුම් දැනීමක් තියෙනවා. ඒක දකින්න පුළුවන් සිහිය පිහිටනකොට. මේ සුඳුනේ ඉඳන් දෙපතුලට යනකම්ම යම්කිසි දැනීමකුත් තියෙනවා. ඒකත් දකින්න පුළුවන් සිහිය පිහිටනකොට. ඒ කියන්නේ මොකටම පේනව නෙවෙයි. ඒකෙදි අපි මුළු ශරීරයම බලන්නේ. හැබැයි ආනාපාන සතිය කරද්දි මං කිව්ව අර ගේට්ටුවේ බැඳ බල්ලා වගේ. ගේට්ටුව ළඟින් යන එන අය විතරයි දන්නේ. ගේ ඇතුලේ මොනවා කරනවද කියලා එයාට පේන්නේ නැහැ. නේද? නැත්තම් එහා ගමේ මොනවා කරනවද කියන එක එයාට පේන්නේ නැහැ. පේන්නේ ගේට්ටුව ළඟින් කවුරු හරි ආවොත් ගියෝ. ඒක තේනවා. ඒ වගේ මේ මේ මුඛ නිමිත්තට සිහිය තියාගෙන ඒ හරියේ ඒ හරියේ හුස්ම යන එන එක එයා දකින. එතකොට හුස්ම දිගේ යනවා නෙවෙයි එතකොට. මේක ආනාපාන සතිය කරද්දී අපිට ඕන එක එක තැනකට සිහිය පිහිටව ගන්න. මේ දිගේ දුවන්න නෙවෙයි. දිගේ යනවා වගේ දැනෙන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට තමන් මෙතෙන්ට සිහිය ගන්න උත්සාහ කරනවා. ආනාපාන සතිය මේ හරියට අවධානය තියාගන්න උත්සාහ කරනවා. එක තැනකට. ඒකේ ඕනතනක් වෙන්න පුළුවන්. මේ ඔළුව ඇතුලේ කොහේ හරි දැනෙනවා නම් එතෙන්ට සිහිය තියාගන්න. කපුව හරිය දැනෙනවා නම් එතෙන්ට. බඩ හරිය දැනෙනවා නම් එතෙන්ට. එතන ඉඳන් ආයේ මෙතෙන්ට එන්න එක. එක තැනකට සිහිය තියාගෙන එතන අවධානය තියාගෙන ඉන්න. ආනාපාන සතිය පළවෙනි දේ තමයි එක තැනකට සිහිය යොමු කරගන්න එක. එකෙන් තමයි මේ භාවනා නිමිත්ත Tamanට හැදෙන්නේ. ඔතෙන්ටද අවධානය තියාගෙන ඉන්නවා කියලා. ඔය පටන් ගැනීම මම කියන්නේ. ඔබ ගොඩක් කරන අයට ඊට වඩා වෙනස් වෙන්න පුළුවන් මේ අවස්ථාවේ. මේ දෙවිධ කර්මස්ථාන දෙකක් එක. සක්මනේදී කරන එකේදී අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි මේ අස්පියාගෙන ඉඳන් වාඩිලා කරන ආනාපාන සතියේදී බලාපොරොත්තු වෙන. දෙකම සතිය නෙවෙයි මේකේ සමාධිය තියෙනවා. සමාධියට තමයි අපි වැඩිපුර තැනක් දෙන්නේ මෙතනදී. අරකෙදි සතියට. ඒ දෙකම දියුණු වෙන එක හොඳයි. සති සමාධි දෙකම ඕන. ඒකට එක ඒ කර්මස්ථානයේදී පුරුදු කරන එක ටිකක් වෙනස්. ඒකේ මෙහෙමම කරන්න ඕන කියලා නීතියකුත් නැහැ. මං කිව්වේ පොසුවේ එක විදියක්. තමන්ට ඕනනම් වාඩියලා ඉඳගෙනත් සතිය වඩන්න පුළුවන්. දැන් මං කේ කයේ දැනෙන දැනීම් ටික ඕනනම් බලා ඉන්න පුළුවන්. හැබැයි ඒක වෙන ක්‍රමයක්. ඔව් දැනීම් ටික බලනවා කියනකොට ඒතකොට හුස්ම නිමේනේ බලන්නේ. කකුල තද වෙලා තියෙනවා ඒක පේනවා. නේද? ඒතකොට ඒක කායනුපස්සනාවේ තව විදිහක්. ඈ?
සමානත මේ හුස්ම ගැනීමේදී ගන්නකොට අපිට කන්න තුනක් මෙතන ඉෂ්ට වෙන්න ඕනේ කියන හැඟීමක් එනවා. එකක් මේ ගන්න ඊළඟ අනිත් එක වදින තැන අනිත් එක දැනීම. මේ තුනම අර සතිය නිමිත්ත කියන එකට කොහොමද මේක මෙයා කරන්නේ? එතන දැන් කාරණා තුනක් විතර වෙනවනේ. එකක්
Tamanට ප්‍රකට වෙන එකකට අවධානය තියාගෙන ඉන්න. වැඩිපුර තමන්ට බලන්න ලේසි එක දිහා බලائیں۔ තේන
මේ තුනේම එකතුව නෙවෙයිද සත්‍ය නෙමෙයි?
නෑ එහෙම ධර්මතාවයක් නෑ. සත්‍ය නිමිත්ත මොකක් වුණත් කමන්නේ අපට ඕන මොකද්ද? අපේ හිත දුවන එක නවත්ත ගන්න පළවෙනිද? නේද? අර මේ දුවන එක නවත්තලා ඒ කාරණුණක තියාගන්න එකනේ මූලිකව හිත සංසුන් කිරීම කියන්නේ. ඒකට මුල් තැන දෙන්න. කරන්නේ මොකද්ද මොන විදිහටද කියන එක නෙවෙයි. හිත වෙන ඒවයි දැන් ගෙදරගෙන හිත හිතා ඉන්නවද මෙතන තියෙනවා. අන්න ඔය දෙක බලන්න. අර සද්දයක් ඇහුණ ගමන් ඒක පස්සේ හිත හිතා ඉන්නවද නැත්නම් මේ භාවනා අරමුණේ හිත තියෙනවා. ඔය දෙක බල බල ඉන්න වෙන දෙයකට හිත තියුවා කියලා දැක්කොත් ආයෙ මෙතෙන්ට නෑ. එච්චර. ඔව් මන කර්මස්ථානෙත් ඔක වෙනවා. ඒ තමයි මූලිකව අපි ඒ භාවනා අරමුණටම හිත යොමු කරනවා. ඒක තමයි මූලික අවස්ථාව. එතනින් Tamanට නා විනාඩි 10ක් 15ක් පැය භාගයක් විතර ඔන්න ඒකෙම හිත තියෙනවා කියලා දැනෙනකොට ඊට පස්සේ වෙනස්. ඊට පස්සේ ඒවා ඉතින් ඒ උපදේශ දෙන කෙනෙක්ගෙන් අහගන්න Tamanට තේරුම් ගන්න අමාරුයි. ඒ අවස්ථාවේ. එතකොට කියන එක දැන් ඔය මුලින් කියන එකට වඩා හරියට වෙනස්. ඒක කනට වෙනස් වෙනවා. ඒකට තමයි මම වෙනම කතා කරන්න කියන්නේ. තමන්ට විශේෂයෙන් උපදේශක් ඕන වෙනම කතා කරන්න. මේක පොදුවේ නිවේ. මොකද ඒක කනට වෙනස්. ඒක කනගේ හිත වැඩෙන හැටි වෙනස්. ඒ වෙලාවට අවශ්‍ය දේ තමයි ඒ වෙලාවට කරන්න
ඕනේ.
ඒකෙත් අපි වැදගත් වෙන්නේ විදර්ශනයේ පැත්තට හැරෙන්නේ කොහොමද කියන එක. සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් තමයි ආර්ය මාර්ගේ වැඩි. සම්මා දිට්ඨිය මෙතන තියනවාද කියන එක බලන්න Tamanta ධර්මයක ගලපලා බලන්න පුළුවන්. ඒක කවුරු හරි කියපුවා ඔය භාවනා කරන්නේ මෙහෙමයි කියන එකෙන් නෙවෙයි. බුද්ධ දේශනාවට අනුව එතන චතුරාර්ය සත්‍යය තියෙනවා. නැත්නම් අර 16 ආකාරයකට තියෙන සම්මා දිට්ඨිය ඇති කරගන්න විදි. ඒ එකක් හරි මෙතන තියෙනවා. එහෙම නැත්නම් ඉතින් ඒක විදර්ශනාව නෙවෙයි. ඕක උත්තර දර්ශනේ නෙවෙයි.
සර් දෙවෙනි කාරණේ මේකයි. ගන්න හොස්මේදී අපිට ඒක දැනීමක් එනවා ඒකෝ ගඳක් හරි සුවඳක් හරි මොකක් හරි. නමුත් පිට වෙන හොස්මේදී අපිට ඒක දැනෙන්නේ නැහැ. පිටවීමේදී. ඒ ගන්නකොට දැන අර හර කෑම ගන්න ඒ සුවඳ ආවා. බත් වෙනවද කොහෙද හමුදාගත්තේ. ඒ පිට වෙනකොට ඒ අර එන සුවඳ දැනෙන්නේ
නැහැ. දැන් ඒ බව දන්නවනේ. එනකොට දැනෙන බව දන්නවා පිට වෙනකොට දැනෙන්නේ නැති බව දන්නවා.
ඔව් සර්.
අනේ දැන ගැනීම තිබුණාම හරි. ඒ සිද්ධ වුණේ මොකද්ද කියලා දන්නවා. මේක තමයි කියන්නේ. ඒ කියන්නේ සිහිය තිබුණා. අය ඒ විදිහටම කරගෙන යන්න තමයි. ආනාපාන සතිය කිලින් චිත්තානුපස්සනාවට ඇති. හෙලෝ. නෑ ඕවා කියන්නේ ඉතින් චිත්තානුපස්සනාව කියන්නේ මොකක්ද කියලා කතා කරන්න යනවා. ඒක කතා කරන්නේ නැතුව ඒකට උත්තරේ දෙන්න බෑ. ධ්‍යානයක් ආවද කියලා දැනගන්නේ. කියනවා ධ්‍යානාංග කියලා ටිකක් තියෙනවා. දැන් ප්‍රථම ධ්‍යානය කියලා ගත්තොත් ප්‍රථම ධ්‍යානයනේ ඉස්සෙල්ලා ඉන්නේ නේද? සමාධියේ ඉඳලා ප්‍රථම ධ්‍යානෙ තියෙනවා ධ්‍යානාංග කියලා ටිකක්. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රත. මේක දැන් සමාධියේදී අපි තේරුම් ගන්න ඕන ධ්‍යානෙට එන්න කලින් මම සමාධිය විස්තර කරන්න. දැන් සාමාන්‍ය හිතක මට්ටම ඔයගොල්ලෝ දන්නවද? නිකන් බැලුවොත් විතරයි දන්නේ. විසිරෙනවා එහෙම හිතුවටවා නිකන් එක අරමුණක ඉන්නේ නැහැ. නේද? දැන් ටිකක් වෙලා අපි ඕන කර්මස්ථාන ගන්න පුළුවන් අපි උදාහරණයක් ආනාපාන සතිය ගන්න මේ හරියට අවධානය තියාගෙන ඉන්න නේද ඉන්නකොට ගන්න මුලදී දුගනවා වැඩි නෑ හිත දෙවුවහන් විනාඩි 5ක් විතර එක ගැන හිත හිතා ඉඳලා මතක් වෙනවා මම භාවනා කර කර හිටියා නේද මේ වෙන මොකද්ද දැන් හිතන කියලා මතක් වෙනවා මතක් වුණාම ආයේ මෙතෙන්ට ගන්නවා තමන් කරන්න ඕන ආයේ භාවනා අරමුණ සිහි කරන්න කොට ආයෙ තව ටිකක් වෙලා ඉන්නවා ආයෙ ටිකක් වෙලා ඉන්නකොට දන්නේ නැතුව වෙන මොකක් හරි මතක් වෙලා ඕක දැන හිතෙනවා. ආයෙ ඉතින් විනාඩි 5ක් විතර ගිහින් ආයෙ මතක් වෙනවා භාවනා කර කර හිටියා. ආයෙ ගන්නවා. එතකොට එතෙන්දි කරන්නේ කොයි වෙලාවෙ හරි Taman දැක්කොත් මේ වෙන දෙයක් ගැන හිත හිතා ඉන්නවා කියලා ආයෙ භාවනා ආරම්භන සිහි කරනවා. අපි හුස්ම නම් හුස්ම සිහි කරනවා. නේද? ඔහම කරනකොට මොකද වෙන්නේ? ඒ පැය කාලකට වඩා ඉන්නකොට ඔය උත්සාහය දිගටම ගත්තොත් අර දුගන ගතිය ටිකක් අඩු වෙනවා. දෙව්වහම ඒකේ ඉන්න වෙලාවත් අඩු වෙනවා. මුලින් දෙව්වහම විනාඩි 5ක් හිටියා නම් දැන් දෙව්වහම විනාඩියක් විතර යනකොට මතක් වෙනවා. ආයි මෙතෙන්ට ගන්න. නේද? අර දුවලා ඒකේ ඉන්න වෙලාව අඩු වෙනවා ටිකක්. ඔහම ගිහින් ගිහින් වෙලාවක් කෙනා මේ දුවනකොටම අපහු මතක් වෙනවා. අන්න හිත දුවනවා ආයෙ ගන්නවා. හරි. එහෙමත් වෙලා හිත නිකන් දුවන්නේ නැතිම ගානකටපත් වෙනවා. මේකම හිටිනවා. ඒත් තිතෙන් විනාඩි 5ක් 10ක් ඉන්නකොට ආයෙ දුවනවා කරනකොට. මොකක් හරි මතක් වෙලා ගිහිල්ලා ආයෙ ගේන්න පුළුවන්. ඔය මට්ටම සමාධියේ තියෙන මට්ටම. දැන් ඕක පැය භාගයක් විතර ආනාපාන සතිය ඉන්න පුළුවන් වෙන කෙනෙකුට එහෙම නීතියක් නෙමෙයි සාමාන්‍යයි නේද? පැය භාගයක් විතර ඉන්න පුළුවන් වෙනකොට මෙතන අවධානය හිටිනවා වැඩි. ඒ වෙනකොට Tamanට ගොඩක් දේවල් අත්දකින්නත් පුළුවන්. මොන වගේ දේවල්ද? හුස්ම සියුම් වෙලා යනවා. අර මුලින් ගොඩක් වේගෙන් දැනෙන්න පුළුවන් ගොරෝසුවට දැනුන එක නිකන් ඇති නැති ගානට පොඩි පොඩ්ඩක් කොහම කොහම වෙන වෙන පොඩ්ඩක් කියලා බහලා යනවා විතරයි බොහොම සියු නා තමරටක්ස් ම ගන්නවද නැත්තත් කියලා සැක හිතෙන මට්ටමක් වෙන්න පුළුවන් කුස්ම සියු ඊළඟට ශරීරයේ අර කලින් තියනනේ කකුල රිදෙන්න ගත්තොත් හරි අමාරුයි ඕක වෙනස් කරන්නම ඕන කියලා වැඩ කතාව. ඒක නෑ. ශරීරය හොල්ලන්න ඕනේ නෑ. හැබැයි දැනෙනවා. දැනෙන්නේ නැතුව නෙමෙයි. වේදනාවක් තිබුණත් ඒක දරාගෙන ඉන්න පුළුවන්. ඒක ඕහේ ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්. නැහැ. අත් එහෙම හොල්ලන්නේම නැහැ. කහන්න එහෙම අත් යන්නේ නැහැ ඔය ගානට එනකොට. එක ඉරියව්වේ ගොඩක් ඉන්න පුළුවන්. ඔහම ඉන්නකොට ඊළඟට දැන් හිතටත් සතුටක් තියනවා. දැන් හිත දුගන්නේ නේද? නේද? හිත එකඟ වෙලා. නිදිමත ගතිය එහෙම නැහැ. ඉන්න ගියාමත් ඔහොම දැනෙන්න පුළුවන්. මේකයි මේ කියන්නේ. හොඳ සිහියකුත් තියෙනවා. හරි. ඔව්. Taman එහෙම ඉන්නවා කියලා හන්දට අවධානෙත් තියෙනවා. දැන් ඒ වෙලාවට සද්දයක් ඇහෙන්න පුළුවන්. නේද? ඔන්න මොකෙද්ද කෑ ගහලා ඉන්නේ කෑ ගහනවා ඇහෙනවා. ඇහුණාට ඒක ඇහෙනවා. ඒක ගැන දිගින් දිගට හිතන්නේ නැහැ. හරි. සද්ද ඇහෙනවා. ඇහුණාට ඒව පස්සේ දිගින් දිගට දුවන්නේ නැහැ. සද්ද ඇහෙන්නේ නැතුව නේද? හරි. ඊළඟට දැන් වෙනස තියෙන්නේ වෙනදා වගේ අර අරමුණ පස්සේ දිගට යන්නේ නැහැ මෙතන සිටිනවා. ඕගතිය වෙනකොට ඔබට කියන්නේ සමාධිය කියලා. ඒ සමාධිය කියන හේතුව තමයි එතන පංච නීවරණ යටපත් වීමක් තියෙනවා. මොනවාද පංච නීවරණ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡ. මේ වචන දැන් නැත්නම් ගණන් ගන්න එපා. කාමච්ඡන්දේ කියන්නේ අපි ඇලෙන ගතිය. ඉන්ද්‍රිය පහෙන් එන අරමුණ වලට ඇලෙන ගතිය. ඒක එක එක විදිහට පෙන්වනවා. අපි මුලින්ම පටන් ගන්නකොට කහන්න හිතෙනවානේ. කහන්න හිතෙනවා කියන්නේ මොකක්ද? මෙතන පොඩ්ඩක් හීරුවොත් සනීපයක් තියෙනවා. මොකද ඒ කහන්න හිතෙනවා. ඉතින් අත ගෙනියලා පොඩ්ඩක් පහුරු ගන්නවා. නේද? එතකොට මොකක්ද මේ ශරීරයට සැපයක් දෙන්න තියෙන ආසාව. කය පිනවන්න තියෙන ආසාවක් සියුම් විදිහට මතුවෙලා තියෙනවා. කාමච්ඡන්ද. ඒක කහන්න බැරි වෙනකොට හිතේ තරහක් එනවා. අත ගෙනියන්නත් ඕන බලා ඉන්නවද දන්නේ අත හොල්ලනවද කියලා. අත හොල්ලන්නේ කොහොමද? මේ හිතේ තුලින් ඔන්න පොඩ්ඩක් බනිනවා. ඒක තමයි ව්‍යාපාදේ එක එක මට්ටමක්. එහෙම වෙන්න ඕනේ නැහැ. කකුල රිදෙනවා ඉන්න බෑ මොන කරදරයක්ද මේ වෙනස් කරන්නත් කියලා හිතෙන් බනින අර ව්‍යාපාදේ. වෙනස් කළොත් හොඳයි කියන්නේ කාමච්ඡන්ද. වෙනස් නොකර ඉන්න එක දරා ගන්න බෑ ඔන්න ව්‍යාපාරය. පේනවා නේද නීවරණ දෙක? කාමච්ඡන්දේ ව්‍යාපාරය. කාමච්ඡන්දේ කියන්නේ එළෙන ගතිය, ව්‍යාපාරය කියන්නේ තරහ ගතිය. හරි? ගැටෙන ගතිය. ඊළඟට තීන මිද්දයක් ඔය අතරේ දැනෙන සැරේ ඉන්න පුළුවන් ඔය ඔළුව වැටෙන්නේ එහෙම ආයේ කතා දෙකක් නැහැ තීන මිද්ද. ඊට ගාන අහම වෙනවා. ඒක ආයේ අහන්න දෙයක් නැහැ ඔය තීන මිද්දම තමයි. ඒක ආයේ වෙන කාගෙන්වත් අහන්න දෙයක් නැහැ ඒක ඒකමයි. ඒක තීන මිද්දෙත් අඳුර ගන්න. දැන් හොඳට හිත එකඟ වෙනකොට ඒකත් නැහැ. ටිකක් ඇහැරලා ඉන්නේ තමයි සතුටින්. ඊළඟට හිතේ විසිරෙන නොසන්සුන් ගතිය තමයි උද්දච්ච කුච්ච කියන්නේ. උද්දච්ච කියන්නේ විසිරෙන ගතිය. කුක්කුච්ච කියන්නේ පසු පැවෙන ගතිය. ඊයේ මදුරෙක් මැරුවානේ කියලා දැන් හිතනවා. ඒ කුක්කුච්ච. ඒව හරියන්නේ නැහැ මේ සමාධියේ. ඈ සිද්ධ වෙලා ඉවරයි. ඒව ගැන දැන් හිතන්නේ නැහැ. ධාවණාව කියන්නේ ඒ කාර්මණක තියාගෙන. පසු පැවෙන ගතිය આવුත් මේක කරන්න බෑ. මේ සිද්ධ වුනේ ඒවා එලාගෙන. අර දානයක් තිබුණා. ගියද තිබණ තිබුණා මට යන්න බැරි වුණා. ඕක දැන් හිත හිත හිටියොත් භාවනා කරන්න බෑ. ඒ පසුබෑම කුක්කුච්චේ නේද? ඒකයි මේ දෙකම බෑ නේද? හිත එක වෙනවා. පැහැදිලිනේ නේද? ඒක තමයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡ. ඔය කිව්වට අපිට පුළුවන් ද හිත එකඟ කරන්න? ඈ. ඒක විදිහකට එක ඉරියව් ඉන්නත් බැරි අපිට පැය භාගයක් ඉන්න කියන. ඈ කයවත් තියාගන්න බැරුව කොහොමද හිත ඒ කාර්මුණක තියාගන්න? ඒවා සැක. ඒකට ඒකත් දුරු වෙනවා තමන්ගේ හිත එකඟ වෙනකොට. අන්න ඔය නීවරණ පහ යටපත් වෙනවා. ඒකට දැන් හිත දුවන ගතිය අඩුයි. එනකට පැය භාගෙ ඉන්නකොට ඔය හතර පස්සරයක් හිත දුවන්න පුළුවන්. එහෙමත් නැතුව නෙවෙයි. හරි. ටිකක් විනාඩි දහයකට සැරයක් විතර ඔන්න හිත පොඩ්ඩක් දුවලා අපහු ගේනවා. ඒ ගතිය තියෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ.
සර් තමයි සර්. ඒ හදවත නිදිමත ගතිය આવොත් පොඩ්ඩ වෙලාකට ඒක නවත්තල වෙලා ඒ එරියව වෙනස් කරලා වෙලා ආයෙ පටන් ගන්න එහෙම.
ඒක කරලා බලන්න. මේක පිළියම් යදන්න ඕනේ. ඒක එකනේ ඉවරණ බලවත් වෙනකොට. නෑ විදිහ කළත් හරියන්නේ නෑ නේද යනවමයි. ඒලවට ඉතින් එක එක දේවල් කරලා බලන්න. ගොඩක් දේවල් තියෙනවා. ඕන්නම් ටිකක් නැගිටලා සක්මන් බලන්න ආයේ දැන්. විනාඩි 10ක් විතර සක්මන් කරලා ආයේ වාඩි වෙන්න
ආනාපානසති.
ඈ මේ වගේ එක එක විලාරවට තමන්ට එක එක විදි උපක්‍රම තියෙනවා නීවරණය යටපත් කර. හරි?
ඔව්
සර්. ඉතින් නිතර දඟල දඟල හිටියොත් අර හිත එකඟ වෙන්නේ නැහැ. ඒක ටික අඩු කරන්නත් ඕන. ඒක මේ පුරුදු කරද්දී ඒක ඉබේ වෙනවා. බය වෙන්න දෙයක් නැහැ. එතකොට ඔන්න දැන් සමාධියේ පැය භාගයක් විතර ඉන්න පුළුවන් වෙනකොට Tamanta හොඳට තේරෙනවා. එතකොට දැන් හිත දුවන්නේ නැහැ මේකම වෙලා තියෙනවා. ඒ වෙනකොට අර නීවරණ පහ යටපත් වෙලා Taman හිතුවක් නැතත්. හිතට ලොකු සතුටකුත් දැනෙනවා. දැන් හිත දුවන්නේ නැහැ එකඟ වෙලා. නේද? දුවනකොට නිකන් එපා වෙනවනේ කොච්චර try කළත් මේක වෙන්නේ නැහැ. නේද? ඒක එකඟ වුණාම ඔබේ අනිත් පැත්ත හරි සතුටුයි. ඈ ඒ තමන්ගේ ප්‍රීතියක් දැනෙන්න ගන්නවා ඈ කයට නිකන් සැහැල්ලුවක් ටිකක් දැනෙන්න ගන්න අර වෙනද දැනුණ තද වේදනාවක් එන්නේ වේදනාවක් නැතුව නෙමෙයි හැබැයි තද බල දරන්න බැරි වේදනාවක් එන්නේ ඒක අයින්න පුළුවන් ඔය නිකන් දැනෙන ගතිය මම කිව්වේ ඊළඟට ඔව් දැන් ඔන්න ධානාංග ටික ටික ප්‍රබල වෙන්න ගන්නවා ධානාංග තමයි ඒ ප්‍රීති සුඛ ඒකග්ගත කියන ඒවා. ප්‍රීතිය තමයි සතුට, සුඛ කියන්නේ කායට දැනෙනවා යම් කිසි සුවය. ඊළඟට ඒ කාරණකට හිත තියන ඒකග්ගත. විතක්ක ਵਿਚාර කියන්නේ දැන් ඔහොම ඉන්න කොටත් තාම හිත දුවන ගතිය තියෙනවා. දුවන්න හදන ගතිය තියෙනවා තාම. හැබැයි දුවන්න හදනකොටම පේන. දැනෙනවා අර වෙනකට වඩා ඉස්සෙල්ලා දිවහන් විනාඩි 5ක් විතර ගිහින්නේ දැනගන්න. දැන් එහෙම නෙමෙයි. අනන දුවන්න හදනවා කියලා දන්නවා ආයේ මෙතන ඇදලා ගන්නවා භාවනා ආරමුණ. ඒ අරමුණට යොමු කරන ගතිය තමයි විතක්.
ඒකට
අරමුණට ගත්තාම එතනම නිකන් රැඳෙන ගතියක් තියෙනවා නේ ඒක දිහා බලන ගතිය. ඒක තමයි විචාර විචාර. හරි? පාට අවධානය ගත්තහම එතනම නිකන් සැඳ වෙන ගතියක් බලන ගතියක් වගේ. ඒතර ඒ දෙක එකට තියෙන්නේ. එන අප ගන්න මේක දිහා බලන. අපි එකපාරට අර කොහේ හරි ගත්තහම මේක දිහා ටිකක් බලන ගතියක් තියෙනවා. අන්න ඒ වගේ. ඒ ගන්න ගතිය විතක්කය ඒක හඳුන ගතිය විචාර.
ඒ විචාර කියන්නේ සාර ඉස්සලා තුන අරමුණට.
ඔව් භාවනාර. ආ
භාවනාර.
වෙන අරමුණු නෙමෙයි. ඒකටත් විතක්ක ਵਿਚාර කියන්න පුළුවන්. ඒ වුණාට ඒ වටු කරලා දැන් අපි භාවනා අරමුණේ තියෙන විතක්ක ਵਿਚාරය. අරමුණට හිත යොමු කරනවා ඒකෙම රඳවනවා. ඔය ටික බලවත් වෙනවා. තාම දුබන ගතිය තියෙනවා. හරි? ඔය මට්ටමේදී තමයි දැන් ඔන්න ප්‍රථම ධානයට එන්නේ. ප්‍රථම ධාන මට්ටම. එතකොට ප්‍රථම ධානයේදී අර විතක්ක ਵਿਚාර හොඳට පැහැදිලි. හිත දුවන්න හදනකොටම පේනවා ආය ගන්න. හිතට ඒකෙම අහන්න ඇලෙව්වා වගේ රඳවනවා. හරි? ඒ ටිකක් තද ගතියකුත් තියෙනවා. තද ගතියක් කියන්නේ නිකන් අපි දැන් කිලිකලි ගත්තොත් නිකන් ඔළුව නිකන් අපකින් හරි බැඳලා මේකට ඇදලා තියෙනවා වගේ ගතිය. ඔළුව පස්සට ගන්න බැලුවොත් ගන්න බෑ. ආයි කාන්දම වගේ නිකන් ඇදෙන ගතියක්. මේ අපතේ කියලා නෑ මේ. අද්දකින් තියෙනවා. කමෙන්ට් අද්දකින් කියවා නිකන් තමන්ව නිකන් මොකකටද ඇදලා අලෝලා අරමුණට නිකන් තද කරලා තියෙනා වගේ ගතියක ඉන්නේ. ඒක අයියට වෙන හිතක් දුවන්න හදනකොටම ආයි එතකොට මේ ප්‍රථම ධානයේ තියෙන ලක්ෂණ ටික. ඒවා ප්‍රබල වෙනවා දැන් අර හිත දුවන්නේ. දුවන්න හදනකොටම ආයි ගන්න. දුවන්නේ නැතුව නෙමෙයි. දුවන්න හදන ගතිය තියෙනවා. ඒකයි විතක්කේ ਵਿਚාරේ ඕනේ. දැන් ඕකත් අපි ආයේ ආයේ ප්‍රගුණ කරනකොට ප්‍රථම ධානයේ තේ ප්‍රගුණ කරන විදි තියෙනවා. ඒවා අවශ්‍ය නම් වඩන අය අහගත්තොත් මම කීයට හැකි වෙනව නෙමෙයි. Tamanta පය භාගයකට වඩා ආනාපාන සතිය ඉන්න පුළුවන් නම් මේ ගොල්ලෝ කතා කරලා අවශ්‍ය නම් උපදෙස් ගන්න ධ්‍යාන වැඩ නැහැ මම කියා දෙන්න. ඊළඟට ඒ ප්‍රථම ධ්‍යානෙත් අපි ප්‍රගුණ වෙනකොට ප්‍රගුණ වෙනකොට දැන් සමාධිය ප්‍රගුණ කරලානේ ධ්‍යානෙට ප්‍රථම ධ්‍යානෙත් ප්‍රගුණ කරනකොට දැන් අර හිත දුවන ගතිය
අඩු වෙනවා
නැතිම වෙලා යන අඩුම වෙලා යන එතකොට වෙලාවක් එනවා Tamanට નિરાයාස ඒ කියන්නේ උත්සාහයක් නැතුව ආයාසයක් නැතුවම සිහිය තියෙනවා ඒ කියන්නේ අරමුණෙන් හිත දුවන්නේ නැහැ දුවනවා නම් මේ අපිට ආයෙ එදලා ගන්න වෙන්න අර දුවන්නේ නැති ගානකට මේක පුරුදු වෙනවා ඒ දුවන්නේ නැත්නම් අපිට ආයෙ ඇදලා ගන්න ඕනද? නෑ. නෑ. දුවනවා නම් නේ ඇදලා ගන්න ඕන. ඔන්න එතකොට දැන් අර විතක්කයයි ਵਿਚාරයයි අවශ්‍ය නැති වෙනවා. මොකද හිත දුවන්නේ. මේකෙම ඉන්නවා. එතකොට ඔන්න විතක්ක ਵਿਚාර අයින් වෙලා දැන් Tamanට ප්‍රීතිය ටිකක් වැඩිපුර දැනෙන්න ගන්න. දැන් විතක්ක ਵਿਚාර මේ ඉස්සෙල්ලා දැනුනේ. දැන් ඒක නැති වෙනහම ප්‍රීතිය හොඳට සතුටක් දැනෙනවා. කායික සුඛය වැඩි කලීත වල අර මං කියන්නේ අර ඇදලා තියෙන තද ගතියක් තියනවා කියලා ඒක අයින් වෙනවා එතකොට හරි සනීපයි සුඛයත් වැඩි ඒකාග්‍රතාවයේ හැමම තියෙනවා එතකොට ඒ අවස්ථාව දෙවෙනි ධ්‍යානය ඕකත් ප්‍රගුණ කරනකොට තමන්ට අර දැන් ප්‍රීතිය හොඳ සතුට හිනා වෙවි හරි හිනා වෙනවා නෙමෙයි ඇතුලේ දැනෙන සතුට ටික ටික ඒකත් ඉතින් නිකන් ඒක ලොකු සතුටකුත් නෙමෙයි උපේක්ෂා ගතියක් වගේ නිකන් ප්‍රීති ගතිය අයින් වෙලා එතකොට කායික සුවය දැනෙන්න ගන්නවා අපිම සැහැල්ලු එකයි නිකන් අර පාවෙන ගතියක් වගේ නිකන් උඩට විසි කරන උම්බන ගතියක් වගේ එනවා ඒ සුඛය බලවත් වෙනවා කායිකව දැනෙන එතකොට වේදනාවක් නෑ හරි සනීපයි ඇතුලේ වෙනවා ලොකු සුඛයක් ඒකත් එක්ක ඒකාග්‍රතාවය තියෙනවා. ඒ අවස්ථාව අපි තුන්වෙනි ධ්‍යානයේ විදිහට ගන්නවා. ප්‍රීතියත් අයින් වෙලා සුඛ ඒකාග්‍රත ඉතුරු වෙනවා. එතකොට ඒකේ ඉන්න හරි ආසයි. ඉඳ ඉන්නකොට අර සුඛ ගතියත් ඊළඟට උපේක්ෂා ගතියට හැරෙනවා. ඉන්න නිකන් 아무තු ආසාවකුත් නැහැ ඉන්න බැරිත් නැහැ. ඉන්න එකේ සනීපයක් තියෙනවා සුවයක් තියෙනවා. එනකට අර සලෝකේ සුඛයක් විඳීමක් නෙමෙයි. ඒකට උපේක්ෂා ගතිය බලවත් වෙලා ඒකාග්‍රතාවය තියෙනවා. ඒකට උපේක්ඛා ඒකාග්‍රතාව බලවත් වෙලා චතුත්ථ ධානි මට්ටමට එන්න පුළුවන්කම තියෙනවා. ඒ අවස්ථාවේදී දැන් හුස්ම අවශ්‍යම නැහැ. දැන් වෙනද අපිට හුස්ම ඕන නෙමෙයි. හිත දුවනකොට ගන්න. දැන් හුස්ම තියෙනවද නැද්දවත් දන්නේ නැහැ. මොකද හුස්ම අදාළ නැහැ දැන්. හිත දුවන්නේ නැහැ. වෙන අරමුණු වලට හිත යන්නේ. කායික උත්තර කය සැහැල්ලු. හරි? යාන්තම් කය තියෙනවා වගේ දැනීමක් විතරයි. වාඩිලා ඉන්න මේ ගතිය දැනෙනවා. ඊට අමතරව කිසිම තද ගතියක් දැනෙන්නේ නැහැ. එතන නෙමෙයි මේ මුලම. විවිච්ඡේව කාමයේ කියනකොට අර කාමච්ඡන්දයෙන් අයින් වෙලාමයි පළවෙනි ධ්‍යානෙට එන්නේ ඈ. ඒකත් ඉවර වෙලා ආය සංකාර සංසිඳිලා ඒ කියන්නේ හුස්ම දැන් වැඩන්නේ නිමිති අරමුණු කියලා දෙයක් මෙහෙමයි දැන් කෙනෙකුට දැන් ඔය අවස්ථාව වෙනකොට දැන් හුස්ම නැති වුණාට අවදානි තියාගන්න තැනකුත් තියෙනවා. අර මොකද්ද තැනකට නිකන් අර මගේ ඒකග්ගතාවේ තියෙනවානේ. මොකද්ද ගතියකට හිත නිකන් දැවිලා තියෙනවා. ඒක දැන් එක එක්කෙනාට වෙනස් වෙනවා මම විස්තර කරන්න යන්නේ. ඒක ආලෝකයක්ම වෙන්න අවශ්‍ය නැහැ. කොටින්ම කිව්වා. ආලෝකයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අඳුරු ගතියක් වෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. ඒ එහෙමම කියලා. හැබැයි තමන්ගේ අර නිකන් අවධානයේ ඒ තැනට යොමු වෙලා තියෙනවා. හිත දුවන්නේ. එහෙම ගතියක් තියෙනවා. දැන් ඒ කියන්නේ හුස්ම අවශ්‍ය නැහැද? ඒ වුණාට හිත දුවන්නේ. හුස්ම තියනවද නැද්ද කියලා හොයන්නවත් ඕනේ. නැදනේ. හුස්ම සමහර වෙලාවට දැනෙන්න පුළුවන් සමහර වෙලාවට දැනෙන්නේ නැහැ. ඒක තිබුණද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. දැන් හිත දුවන්නේ නැහැ. හිත ඒ භාවනා නිමිත්තෙම අරමුණු වෙලා. ඉතින් මෙහෙම ගති තියෙනවා. දැන් මේකෙදී කියන්න ඕන දැන් ඕක ලෞකික ධ්‍යාන මට්ටමකුත් තියෙනවා ලෝකෝත්තර ධ්‍යාන මට්ටමකුත් තියෙනවා. හරි ගොඩක් වෙලාවට ඔය විස්තර කරේ ලෞකික ධ්‍යාන. හරි. ඒක ඕක කරන්න බැයි නෑ ඕන කෙනෙකුට කරන්න පුළුවන්. බැරි දේවලු තියෙනවා. Tamanta ආනාපාන සතියේ පැය භාගයක් ඉන්නවනම් ওই ටික කරන්න පුළුවන්. හරි. ඒක උපදේශ සරණ මේ ටික කළොත් කරන්න පුළුවන්. ඔය ටික කළාට මං කිව්වේ දැන් ඔක ඕන්න ඒක ඊළඟට ධ්‍යාන හතරට යන්න පුළුවන් එන්න පුළුවන් ඒවා ප්‍රගුණ කරන එක එක විදි තියෙනවා. ඒකට ඔය ධ්‍යාන වශී කරන්න විදි ටිකක් තියෙනවා. පංච වශී කෘත කියලා පස් විදියකට ඒක පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඒක දැනගන්න අවශ්‍ය කෙනෙකුට මම ඕනනම් කියන්න ඒක දන්නේ නැති වුණාට ඔය අමතක කරලා දාන්න මේ වැඩක් නැහැ. ඈ ඒකත් සාකාරයක් තියෙනවා. ආවජ්ජන සමාපජ්ජන අදිත්‍යාන උත්තාන පච්චවේක්කති. ආවජ්ජන කියන්නේ අපිට ආවර්ජනය කරලා ඒකට සමාදීන කරනවා. හරි. මෙන්න මේ ලක්ෂණ තියෙන මේ ධානයට දැන් සමාදීන කියලා හිතුවහම ඒකට සමාදීන කරනවා. ඊළඟට සමාපජ්ජන කියන්නේ ඒකට සමවැදිලා දැන් ඕන වෙලාවක සමවැදීමේ හැකියාව. හරි. දැන් අපි පටන් ගන්නකොට නම් දැන් සමහර තැන් වල භාවනා කරන්න බෑනේ නේද? සද්ද වැඩි, අරකයි මේකයි කියනවනේ. දැන් මේක පුරුදු කරනකොට තන ප්‍රශ්නයක් නැහැ. කියන්නේ වශීකරණ මට්ටම. උදාහරණයක් විදිහට මම බස් එකේ යනකොටත් වඩලක් තියෙනවා. ඒ වගේ පුළුවන් කමක් නැහැ. කොච්චර සද්දපත්ද තියෙන තැනක්ද කියලා හිතා ගන්න පුළුවන්. ඒකම ප්‍රශ්නයක් නෑ. සමහර විට අනිත් කට්ටිය ටීවී එක බලනකොට එතන ඉඳනොත් වඩන්න පුළුවන් මට්ටමකට ගන්න පුළුවන්. පුරුදු කරගන්න එක වශයෙන් කියනවා. ඔව් බණ අහනකොට බණක් අහගෙන ඉන්නකොටත් මෙහෙන් එනවා. සමාධිය වැඩිලා ඒක වෙනවා. ධානවලට වැඩෙන්න පුළුවන්.
උත්තරදී යන්න පුළුවන් අනුපාවචර අපරණක්. ආගසන්දානීය විඥාන ඥාන.
ඔව් දැන් මේ කිව්වේ රූපාවචර ධානය හතර චතුපත ධානය දක්වා. ඊට පස්සේ ඕනනම් තියෙනවා අරූපාවචර මට්ටම් හතරක්. ආකාසානංචායතනය, විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය, මේව සංඥා ආසඤ්ඤායතන කියලා ඒවත් දැන් කරලා බලන්න පුළුවන්. ඒක බැරි දේවල් නෙමෙයි. ලෞකිකයි දැන් අපි නිකන් කරන්නේ ලෞකික දේවල්. එනකට නිකං කරන ලෞකික දේවල් වලට වඩා ඒවා උසස්. ඇයි? මරණ මොහොතේ සිහිපත් වුණොත් අපායයක් නැහැ නේ?
රක්මලෝ.
ඔයි දැන් තාම සතර අපායෙන් මිදිලා නැහැ. රක්මලෝ ගියත් සතර අපායෙන් මිදිලා නැහැ. ඈ? ඒ වුණාට එහෙම කියලා ධ්‍යාන වඩන එක නරකයි කියලා හිතන්න එපා. මේ බොහොම උසස්. කරන්න පුළුවන් නම් කරන්න. ඒක ඒක උදව් වෙනවා අනික් කෙලෙස්යටපත් කරන්න. නෑ නෑ මෙහෙම එකක් තියෙනවා. දැන් ඒක මාර්ගඵල නොවුණට එහෙම කෙනාට ධර්මය අවබෝධ කරගන්න හැකියාව වෙයි. අපි හිතමු දැන් කෙනෙක් චතුර්ථ ධ්‍යාන මට්ටමේ ඉඳන් මේ ධර්මදේශනයක් අහනවා නම් ඔයගොල්ලෝ අහනවට වඩා අවබෝධ කරගන්න කියන්නේ එහෙනම් ඒවා වැඩක් නැහැ කියලා හිතන්න එපා. කරන්න පුළුවන් නම් කරන්න. විශේෂයෙන් සමාධිය පැය භාගයක්වත් ඉන්න පුළුවන් නම් ඒක දවස ගානේ කරන්. ඒක උදව් වෙනවා ධර්මය දකින්න අවබෝධ කරගන්න. ඒකෙන් විතරක් අවබෝධ වෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. ඒ වුණාට කියන්නේ පව කරලා වැඩක් නැහැ ආ වැඩක් නැත්තේ නෑ අප නොකරන කෙනාට වඩා එයා වැඩේ ගන්නවා මේ යාට ධර්මය අහන්න ලැබුණා. ඒක අපිට ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. බුද්ධ කාලේ දැන් හොඳම උදාහරණේ බාහ්‍ය දාරු චීරිය කියන්නේ ධ්‍යාන කීයක් වඩපු කෙනෙක්ද? අෂ්ට සමාපatti වඩපු කෙනෙක්. එහෙම කෙනා තමයි ඉක්මනින්ම අවබෝධ වෙන්නේ ධර්මයේ හැනකොට. ඒ වගේ බුද්ධ චරිතේ ඕන තරම් තියෙනවා අපිට ඒ කැලේ ඉඳන් ධ්‍යාන වඩ වඩා හිටියාද? ජටිලයෝ හිටන් තුන්බෑ ජටිලයෝ ධ්‍යාන වඩපුවා. ඒගොල්ලෝ හරි ඉක්මනට මාර්ගඵල ලැබුවා, රහත් වුණා. නේද? ඔව්, මේ කියපු ධ්‍යාන පර්යන්ක. ඒ කියන්නේ ඇස් පියාගෙන කරන ඒවා. නම් සක්මන් කරද්දී නෙවෙයි. නතර කලයින් පස්සේ ඉවරයි කියන්නේ මෙහෙමයි. දැන් අපි ඔන්න මේ මොහොතේ පැය භාගයක් අපි ධ්‍යාන වැඩුවා නම් ඒකෙන් එළියට ආවම මේ ධ්‍යාන ශක්තිය නැති වෙන්නේ නැහැ. ඒ දවසකම සමහර විට හිත හරි සංසුන් වෙන කෙලස් වලට යන ගතිය අඩුයි. මොකද අර කාමයන්ගෙන් තොරවනේ මේකට සමාදින්නේ. ඒකේ බලපෑම තියෙනවා.
ධර්මයේ බලය.
ඒක වඩන කෙනාගේ කෙලස් පතු වීම හරිම අඩුයි. එහිඳ තමයි ඔකෙදි ගොඩාක් අවස්ථාව තියෙනවා මාර්ගඵල ලැබුවා කියලා රැවටෙන්නේ. මේ ධ්‍යාන වැඩි වීම තුළ සෝවාන් වුණා කියලා රැවටෙන අය ගොඩාක් ඉන්නවා. ඒගොල්ලෝ දන්නේ නැහැ ධ්‍යාන ගැන අවබෝධයක් නැති හිඳ මේ ධ්‍යාන අධ්‍යක්ීමක් කියලා දන්නේ. දැන් බලන්න ඕන එක වෙනම තේරුම් ගන්න ඕන. ඒකට තමයි ධර්මයක් අහලා සම්මා දිට්ඨිය ඇති කරගන්න. අනිත්‍ය කිව්වටම හරියන්නේ නැහැ. අනිත්‍ය 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 කිය කියා හිටියටම සම්මා දිට්ඨිය ඇති වෙන්නේ නැහැ.
සර් දැන්
ඒකම විශේෂයෙන් මේ අනිච්ච සංඥා සූත්‍රය කියවලා බලන්න ඇයි එහෙම කියන්නේ කියලා. අම්බුණානේ කොස. අනිත්‍ය අනිත්‍යයි කිය කියා හිටියටම ලෝකෝත්තර දර්ශනේ ලැබෙන්නේ නැහැ. ඒකට තව දැනගන්න ඕන ටිකක් තියෙනවා. කොහොම වඩන අනිච්ච සංඥාවෙන්ද ආමරාග මේවා ගෙවෙන්නේ? කාමරාග බවරාග වගේ වෙන්නේ කොහොම වඩන අනිත්‍ය සංඥාවෙන්ද කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒක තමයි මේ අනිත්‍ය සංඥා සූත්‍රයේ තියෙන එක කියලා තේරුම් ගන්න.
අනාපානසති භාවනාවෙන් ඇර අපි කරන අනි සෑම භාවනාවකදීම අපේ හිතවලම අරමුණු වැඩි නේ. දැන් ආනාපානසති භාවන එක සති නිමිත්තක් තියෙනවා. දැන් මෛත්‍රී
භාවනාව ඔය කියන කතාව මෙහෙම තේරුම් ගන්න. දැන් ඔකෙන් කියන දැන් ආනාපාන සතියෙන්මයි මේවා අවබෝධ කරන්න පුළුවන් කිව්වොත් ඒක වැරදි. ඒක එක ක්‍රමයක් විතරයි. හැබැයි ආනාපාන සතිය අනිත් ඒවාට වඩා කරන්න ටිකක් අමාරුයි. කරගත්තොත් ඒක බලන්න. මෛත්‍රී සමාධියට වඩා ආනාපාන සති සමාධිය බලන්න. පිළිකුලෙන් එන සමාධියට, බුදුගුණෙන් එන සමාධියට වඩා ආනාපාන සති සමාධිය බලවත්. මොකද ඒක එක අරමුණකම හිත යොමු වීමක්. අරවට වඩා එකෙන් එන සමාධිය බලවත්. එතන ආනාපාන සතියෙන් ගන්න සමාධියෙන් පුළුවන්කම තියෙනවා අෂ්ට සමාපatti දක්වා ධ්‍යාන වල. හරි, මෛත්‍රියෙන් එහෙම බැහැ. ඒ වගේ වෙනසක් තියෙනවා. එහෙම නැතුව එකෙන් කියන්නේ ආනාපාන සතියෙන් විතරයි මේවා කරන්න පුළුවන් කියන එක නෙවෙයි.
චතුස්සයනේදී අනිත්‍යතර හැදලා යනවා කියන්නේ නිරෝවන් සතුලා යන්නේ අනාගාමී කියන්නේ එයා කරපක් කරන්න පුළුවන් නෙවෙයි.
ඒක ඉතින් ධානවල සම්බන්ධයක් නෙවෙයි ඒක. දැන් නිකන් ඉන්න කෙනෙකුට ප්‍රෝවන වඩන කෙනාටත් පුළුවන් ඔය හතරට. ධර්මය හරියට තේරුම් ගත්තොත් දර්ශනය ඇති කරගත්ත කෙනාට සෝවාන් වෙනවා. ඒ දර්ශනය මොකක්ද කියන එකයි බුදුදහමක් අහලා අපි තේරුම් ගන්න ඕනේ. නෑ කිනේද ධ්‍යාන ගැන කතා කරන්නේ? වශීකරණය ආවර්ජන කියන්නේ ආවර්ජනය කරලා සමාධියක් ලැබුවා. මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතාව හිත ප්‍රථම ධ්‍යානයක සමාධිය ලැබුණා නම් ආවර්ජන කියනවා නේ. ඒ ඊළඟට සමාපඥන කියන්නේ සමවැදීමේ හැකියාව ඕන තැනක සමවැදීමේ හැකියාව. ඊළඟට අදිෂ්ඨාන කියන්නේ අදිෂ්ඨාන කරන වෙලාවක් ඉන්න පුළුවන්. මම විනාඩි 10කට 3 වෙනි ධානයට යන්න කියලා හිතුවාන් අපියට තත්පරයක්වත් එහා මෙහා නොවේ විනාඩි 10ක් 3 වෙනි ධානයෙන් ඉඳලා ආපහු තමන් අධිෂ්ඨාන කරන තැනට එන්න. තේරුණාද? අධිෂ්ඨාන හරිනේ ඉතන වෙලාව ඉන්න තියෙන්නේ. ඊළඟට වුට්ටාන කියන්නේ ඕන ධානයක ඉඳලා කිසිම කරදරයක් නැතුව එළියට එන්න පුළුවන්. සමහර වෙලාවට ඇස්සරිහන් ඔළුව බරගතිය එහෙම හිටින්න පුළුවන්. ඒ හින්දා තමයි මම අර මුල භාවනාවලදී සමාධිය දැසයත්වා කියලා කියන්නේ. මේ මේකට පුරුද්දක් දෙන්න වුට්ටාණයට පුරුද්දක් දෙන්න. ඒකට පුරුදු කරලා ගියාම අර වශීකරණ දෙත්තට යන්න පුළුවන්. ඊළඟට මොකද? පස්සෙන් එහෙම මොකද? දැන් පච්චවේක්ක පච්චවේක්කන කරන්නේ ධානයේ ඉදීමෙයි ධානයෙන් එළියට ඇවිල්ලා බලන්න පුළුවන් පත්‍යවේක්ෂා කරන්න පුළුවන් අරහිතිය ඇත්තටම ඒ ධානයද මේ ධර්මයක් අපි කරපලා බලනවා මේ ධානාංග උතන තිබුණා විතක්ක විචාර ප්‍රීතිසුඛ එකද්දත උතන තිබුණා නැත්නම් මේ අපි රැවටීමක් වුණාද කියලා හැම පත්‍යවේක්ෂා කරන්න පුළුවන් හැම ධානයම තමන්ට ගලපලා ධර්මයට ගලපලා බලන්න පුළුවන් මොකක් ඇත්තටම ඒ ධ්‍යානය. කොන්ද ගෙලින් තියනවා නම් හොඳයි. තමන් ඒක පුරුදු වෙන්න ඕන. බෙල්ල එහෙම ඔළුව කෙලින් තියාගෙන නැත්නම් බෙල්ල වැටෙනකොට ආයෙ හිතන්න ඔළුව කෙලින් වෙන්න කියලා. ඒක ටිකක් වෙලා යනකොට ආයෙ කෙලින් වෙනවා. ඒ ඉරියව්ව ඉන්න බලන්න. ඒක උදව් වෙනවා තමන්ට ඒ අවධානය තියාගන්න. සතිය තියාගන්න උදව් වෙනවා හොඳ ඉරියව්ව. එතකොට ඇලවිලා කියලා සමහර වෙලාවට දැනෙනවනේ ටිකක් කියලා ඉන්නකොට එතකොට හිතන්න කෙලින් වෙන්න කියලා හිතන්න. එතකොට ටික ටික කෙලින් වෙනවා. ඉරියව්ව ඒ කෙලින් තියාගන්න බලන්න. ඒක මට කියන්න බෑ දැන් තමන් බලන්න ඕන ඒ මොන ධ්‍යානෙද කියන එක තමන් දැනගන්න විදි තියෙනවා මම තමයි ඒ ධ්‍යානාංගෙම තියාගෙන්නේ මම නැත්නම් ඒ උපදේශ සරන් කරන්න මොකද කෙනෙක් දැනගෙන ධ්‍යානයකට යන්නත් පුළුවන් නොදැනගෙන යන්නත් පුළුවන් සමහර වෙලාවට පැයක් විතර සමාධියෝ හි ඉන්නකොට ධර්ම නැතුව අමරික අරූපාවචර මට්ටමට ගිහින් තියෙන්නත් පුළුවන් හැබැයි තමන් දන්න හොඳ නෑ කියලා එකක් නෑ ඒක මේක නොකර ඉන්නවට වඩා හොඳයි. කරන්නේ කෙනාට කියන්නේ යන්න එපා. ඕක හොඳ නෑ කියලා. එයා පැයක් ඉන්නවා නම් Tamanta විනාඩි 10ක්වත් ඉන්න බෑ. අරය හොඳයි Tamanta වැඩ. හරි. ඕවා කියන්නේ නොකරපු අය. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. කරපු අයට මෙහෙම වෙලා කියලා.
මේක දැනගන්න ඕනේ කෙනෙක්ක් නෑ නේද?
නැහැ දැනගත්තොත් තමයි දැන් අපි සමාධිය වඩන්නේ හිතේ පාලනය ගන්නනේ හිතේ කන්ට්‍රෝල් එක ගන්නනේ ධ්‍යාන කියන්නේ තව තව කන්ට්‍රෝල් එක වැඩි වෙනවා දැන යනවා කියන්නේ පාලනයක් නැහැ දැනගෙන යනකොට දැන් අර පංචවසී ප්‍රතවලට යන්න බෑ පාලනයක් නැතුව මේ ධ්‍යානෙට යන්න කිව්වහම ඒකට යන්න පුළුවන් වෙන්නේ ඒක දැනගන්න එක නොදැන යන්නේ Tamanta ඕන හින්දානේ ඔහි ඉබේ වැඩ නේද? තතර වශී කරන්න පුරුදු වෙන එකේ තියෙනවා Taman danno. වශී කරනවා කියන එක ඔය අහලා තියෙනවනේ උනතර පත්තර වල දැන්වීමක් තියෙන්නේ නේද? මන්ද වශී කරනවා කියන්නේ. Tamanට ඕන විදිහටම පාලනය කියන දේ කරනවා. මේ දැන් හිත අපි වශී කරනවා අපි කියන දේම කරනවා. අපි මෙතන ඉන්න කිව්වොත් ඉන්න ඕනේ. දැන් ඉන්න කිව්වට කොහෙද ඉතින්? ආ හුස්ම දිහා බලන් ඉන්න කිව්වට අතර වටේ දුවනවනේ. එහෙම බෑ. අතර ඉන්න කිව්වොත් ඉන්නවා. පාලනය කරනවා. මාස්ටර් කරනවා කියන්නේ. මම තහන්නේ දැන් අපිට ওই ධානවල රැඳිලා ඉඳලා බෑ විදර්ශනා ගැන කතා කරන්න. ඈ? මම මොකද මට එහෙම කවුද කියන්නේ ඒක නෙමෙයි ධර්ම කරුණාහන් මොකක්ද ප්‍රශ්නේ? සද්ද රූපය අනිත් රූප වලට වඩා වෙනස්. බාහිර තියෙනවා කියන එක ඔය කියන ඒවා ගැන නෙමෙයි තමන් කරලා බලන්න ඔක වෙනස්ද කියලා. සද්ද රූපේ හොඳට බලන්න. සද්දයක් ඇහෙනකොට දැන් අපිට ආයතන භාවනාව කියන්නේ ඔක තමයි. දැන් ආයතනය සද්ද දැන් අහගෙන ඉන්න බලන්න සද්ද ටික මොනවද ඇහෙන්නේ කියලා කියන්න හොඳට අරගෙන ඉන්න. ඉස්සෙල්ලා අහගෙන ඉන්න. දැන් කියන්න බලන්න මොනවද ඇහෙන්නේ. ලේනෙක් කෑ ගහනවා ඇහෙනවා. ඇහෙන්නේ කේ සද්දයක් ඇහෙනවා. ෆෝන් එකක් ඇහුණා. තා ඇත්තටද ඇහෙන්නේ. අහගෙන ඉඳලා නැහැ. ආයෙ අහගෙන ඉන්න බලන්න. සද්ද තුනද තියෙන්නේ. දැන් මොනවද ඇහෙන්නේ? මේ ටිකම ප්ලේන් එක කෑ ගහනවා ඇහෙන්නේ. එන මොනවා හරි ඇහුණාද?
කුල්ලෙක්ගේ ශබ්දයක්
ඇහුණා. ඊට වඩා සියුම් මොනවා හරි ඇහුණා? දැන් මොනවා හරි? කුරුල්ලෙක් කෑ ගහනවා. දැන් ඔය ශබ්ද ගොඩක් ඇහිලා තියෙනවා නේද? එතකොට අපි මොනදන් ශබ්ද ඇහෙන්නේ මොන ආයතනෙන්ද? සෝතය. කණින් නේ. කන නිසා තමයි ශබ්ද ඇහෙන්නේ. එතකොට මොන විඥානේද පහළ වෙලා තියෙන්නේ? සෝත විඥාන. නේද? කන ඇහුනේ නැත්නම් එහෙම ඔය ශබ්ද දැනගනීද එකක්වත්? නෑ. සෝත විඥානේ පහළ වෙන්නේ නැහැනේ එතකොට නේද? ඔව්. ඊටට ඒ ශබ්ද දැනගත්ත එක ඊළඟට සද්ද ගැන හිතලක් තියනා නේද? ලේනෙක් කෑ ගහනවා කියලා කිව්වා නේද? ලේනා කියන එකත් ඇහුණාද? ඇහුනේ සද්දේ විතරයි. ලේනා කියලා කිව්වේ කවුද? මනස. ඒකට ඒ සද්දට අනුව හිතලා තමයි ඔය ලේනෙක් කියලා දැනගන්නේ. එතකොට සෝත විඥාණයට අමතරව මනෝ විඥාණයකුත් පහළ වෙලා තියෙනවා. නැත්නම් දෙයක් කියලා දැනගන්න බෑ. සද්දයක් විතරනේ දැනගන්නේ. නේද? එතකොට ඒ සද්දය දැනගැනීමට අමතරව ඒක ගැන හිතලා දෙයක් දැනගෙන තියෙනවා. දැනගන්න ගතියට කියනවා
පරිකල්පනය කරන ගතිය.
දැනගන්න ගතියට මොකක්ද කියන්නේ? විඥාන. සද්දයක් තියෙනවා කියලා දැනගෙන ඒ සද්දෙ ඉන්නේ මෙහෙන් කියලා ලේනෙන් ගැන දැනගෙන. මේ දෙකම විඥාන. දැනගත්තේ මොන ආයතනෙ මුල් වෙලාද කියන එකේ මොන විඤ්ඤාණය? සත්‍යයක් කියලා දැනගන්න පුළුවන් සෝත විඤ්ඤාණයට විතරයි. නේද? කන උදව් කරගෙන උපදින විඤ්ඤාණයට විතරයි සත්‍යයක් ගැන දැනගන්න. ඒකට අදාළ ලේනෙක් නැත්නම් ෆෑන් එක කියලා දැනගන්නේ සෝත විඤ්ඤාණයද? මනෝ විඤ්ඤාණය. මේ සත්‍යයට අදාළව අපි හිතනවා. හරිද? මනෝ විඤ්ඤාණය මේක දැනගන්න. ඒ ටික පැහැදිලි නේ? ඔය අපි ඕන තරම් කතා කරලා තියෙනවා. දැන් අලුත්ෙන් ආපු අයට පැහැදිලි නැත්නම් පරණ ඒක ටිකක් අහන්න. එතකොට සෝත විඥාණයට අමතරව මනෝ විඥානයක් හටගෙන තමයි මේ මොකද්ද කියලා දැනගන්නේ. ලේනෙක්ව හිතට පේන්නේ මනෝ විඥාණයට නිසා සෝත විඥාණයට නෙමෙයි. නේද? චක්කු විඥාණයටද පේන්නේ ලේනාව? ඇයි නැහැ කියන්නේ? බැලුවේ නෑනේ. එතනම මෙතනට ඇහැට පේන්නේ නෑ. ඇහැට පේනවා නම් චක්කුනේ. දැන් ඇහැට පේන්නේ නැතුවනේ ලේනෙක්ව හිතට පේන්නේ නේද? එතකොට ඒක මනෝ විඤ්ඤාණය. මනසෙන් හිතලා දැක්කේ. නේද?
එතන ගහර ඔක්කොම සද්ද වෙන්නේ මනසෙන් නේද?
ඔව්. සද්දේ ඇහෙන එක විතරයි සෝත විඤ්ඤාණය. එතන ගහට ලේන ගැන මොනවා හිතුවත් ඔක්කොම හිතෙන් හිතන මනෝ විඤ්ඤාණය. ඒ ටික පැහැදිලි ඉන්නේ නේ? ඒ නැත්තේ ගොරෝණ සද්ද කියලා දැනගත්තා නම් ගොරෝණවා කියනකොටම බල්ලෙක් ගොරෝණාද අහස ගොරෝණාද? අහස ගොරවනවානේ.
අහස ගොරවන්නේ.
අහස කියන්නේ මොකද්ද? ඒ ගොරවන්නේ කොහෙද කියනකොට රූපයක් ඇවිල්ලා. අර එළියේ වහින්නේ නැහැ. ඔය ඉවලාට විදුලි කොටනවා. ඔය රූප ටික දාලා. ඒ සද්දේ නැහැනේ ඔය රූප ටික. නේද? ගොරවනවා කියන ඒකට සද්ද සංඥාව විතරයි සෝත විඥානය. සද්දට අදාළ රූපේ කියන බාහිර ලෝකයට අයිති කරලා අපි හිතනවානේ අර අහසේ තමයි ඔය ගොරවන්නේ. එතකොට බාහිරයට දාලා. එතකොට මෙහෙම ඒක රූපයක් කියලා ගන්න දැන් ලෝකේ අපිට තැනක් දුරක් දාන්න පුළුවන් රූපවලට. 11 ආකාරයේ මොකකට හරි දැම්මනම් ඒ රූප ගතිය. ඒක හදන්නේ මනෝවිද්‍යාව. කණෙන් කරන්නේ සද්දයක් තියෙනවා කියලා කියනවා විතරයි. හරිද? තර මොන සද්දය ඇහුණත් Taman නිකන් හිතලා බලන්න මනෝවිඤ්ඤාණයට යන්න නොදී ඒක නවත්තන්න පුළුවන්ද? ඒ කියන්නේ සද්දයට අදාළ රූපයන් නොදා නවත් සද්ද විතරක් අහන්න පුළුවන්ද? නිකන් අහගෙන ඉඳලා බලන්න එක සද්දයක්වත් අර තව මොකෙන්ද ගෑගෙන. ඒවා බට්ටි චෙක් කරි මොකෙක් හරි දානවානේ. සද්ද විතරක් නෙමෙයි. මේ සද්ද එන්නේ කොහෙන්ද? රූපයක් ගැන හිතන ඒ කරන්නේ මනෝවිඤ්ඤාණය. සත්‍යය ඇහෙනකොටම මනෝවිඤ්ඤාණයෙන් ඊළඟ වැඩෙත් කරනවා. ඒ තමයි අපේ පුරුද්ද. පෙර හැම ඔක කනට විතරක් නෙමෙයි මේ ආයතන පහටම තියෙනවා. ඇහෙන් දකින්නකොටම චක්කු විඤ්ඤාණය එකම එක දැනගන්න මනෝවිඤ්ඤාණයත් පහළ වෙනවා. හරි? සෝතේ සත්‍යය කනෙන් ඇහෙනකොටම ඒකට අදාළ රූපයක් දැනගන්න මනෝවිඤ්ඤාණයසිකත් පහළ වෙනවා. ගන සුගඳක් එනකොටම ආ මේ ඉන්නේ මේ සුගඳ කියලා ඒකටත් රූපයක් දාලා මනෝවිඤ්ඤාණය පහළ වෙනවා. හරි. ඒතර පංච ආයතනේ තියෙන එකක් පංච ආයතන කියන්නේ ඇහැ කන නාසය දිව කය. ඕවයින් කොයිකෙන් ගත්තත් මනෝවිඤ්ඤාණය ඔතෙන්ට පැනලා තව මොකක් හරි දැනුවත් කරනවා. ඒ දැනුවත් කරන්නේ මොකක් ගැනද? රූපයක්. ඒක නිකන් රූපයක් නෙමෙයි ලෝකෙට ආйти රූපයක්. ඒ රූප එකතු කරලා තමයි අපි ලෝකේ හදලා තියෙන්නේ. දැනගන්න රූප ටික එකතු කරලා තමයි ලෝකේ ජීවන්නේ. නේද? මෙච්චර කල් මොනවා හරි දැනගත්තා නම් ඕ මනෝවිඤ්ඤාණයෙන්ම දැනුවත් කරපු දේවල්. ඇයි? ඒවා බාහිරේ තියනවා කියන අදහසේ තමයි අපි ගන්නෙ. දැන් ලේනා ඉන්නේ කොහෙද? ඔය කෑ ගහන ලේනා ඉන්නේ කොහෙද? ආහ් ලෝකෙ බාහිරේ ගිහින් කියලා නේ ඒ ලෝකෙට අයිති දේවල් තමයි මනෝ විඥාණයෙන් දෙන්නේ.
සරණ කලෙන් නාහපු සද්දයක් අලුත් සද්දයක් වගේ
අපේ අහලා බලන්න.
ඒතර අපර නන්දාඳු ගන්න
නාහදා ඉදී අද සද්දයක් ඇහෙනවානේ බල්ලෙක් පුරනවානේ.
ඔය ඒ වගේ නේද නේද දැනගත්තා. නාහපු සද්දයක් සමහරවල් ගතේ.
එතකොටත් කියේ අර බල්ලෙක් පුරනවා වගේ වෙන සද්දයක් ඇහෙනවා.
නැත්තම් දාලා
ඉතින් වගේ කියලා අපි දන්නවා. දන්නවා. අලුත් මෙච්චර කල් අත්දකලා නැති එකක් නම් අර ඊට කිට්ටුවම අත්දකපු එකක් දානවා. මේ වගේ. කියලා ඒකත් එකතු කරගන්න. ඊළඟ සැරේ අහනකොට අත්දකපු එක නැති එකක් නෙමෙයි. අර ඉදාහපු අමුතු සද්දේ උන ආයේ. දැන් අඳුරගන්න.
ඒක රෙජිස්ටර් කරගත්තා.
ඒක රෙජිස්ටර් කරගත්තා. ඔව් කවුරු වුණත් දැන් මොකක් හරි ඇහෙනකොට පිටානේව දාන්නේ අතදරුව. එයාගේ ලෝකෙන් එයා දාගන්නවා. අපේ මට්ටමට එයා දාන්නේ නැහැ. අපි තාම පොළුවට පුබෝලා නැහැ නේ අර වගේම. ඒවා දාගත්තට පස්සේ අපිට තියෙන අපඩක් දේවල් දාගන්න ලෝකෙටයි. එතකොට ඕකේ අපි තේරුම් ගන්න ඕන මූලික මට්ටම මොකද්ද? ඊළඟට හිතෙන් කරන මට්ටම මොකද්ද? දැන් මූලික මට්ටම ආයතනයේ අත්දැකීමක් විතරනේ. දැන් සද්දය ඇහෙන එක ගත්තොත් මූලික මට්ටම කියන්නේ කණෙන් සද්දයක් ඇහෙන. දැන් සාමාන්‍ය ලෝකයේ පළවෙනි මට්ටම තමයි සද්දයක් ඇහෙනකොට ඒ සද්දේ කොහෙද තියෙන්නේ? පිටින් මූලික මට්ටමේ නේද? ඒක පෑන්න ගහින සද්දේ කොහෙන්ද එන්නේ? අර පැත්තෙන් නේද කට කට ගන්න. මනෝ විඥානෙන්ද අර පෑන් එකෙන් තමයි සත්‍ය. තමන් ඉන්න මට්ටමින් පටන් ගන්න. දන්න මට්ටම නෙවෙයි. අර ලේනගේ සද්දේ කොහෙන්ද ආවේ? බාහිර. නේද? දැන් මූලිකව අපි දැනගන්නේ එළියේ තියෙන සද්දේ කණෙන් ඇහුවා කියලා. නේද? දැන් ඇහෙන් බැලුවොත් අර පැත්තේ අර පොල් ගහක් තියෙනවා.
අර පැත්තේ නෝ.
එතකොට කොහේ තියෙන පොල් ගහද දැනගත්තේ?
අතන තියෙන.
එළියේ තියෙන පොල් ගහ දැනගත්තේ නේද? ඔව්. තමයි අපි සාමාන්‍ය ලෝකේ කෙනා ඇහැ පාවිච්චි කරනකොට එළියේ තියෙන රූපේ දැනගත්තා. එළියේ තියෙන සද්දේ දැනගත්තා. ඇහුණා. නේද? දැන් අපි ඕක නුවණින් ඊට වඩා ටිකක් බලන්න. එතකොට ඇත්තටම එළියේ තියෙන පොල් ගහද එහෙන් දැක්කේ නැහැ කියන ප්‍රශ්නේ අහන්න. අර එළියේ තියෙන සද්දේද කණෙන් ඇහුවේ? මොකද හිතන්නේ? නැහැ කියන්නේ හිතට එකඟවද? හිතට එකඟව කියනවා නම් හොඳයි. දැක්මක් තියනවා නේද? එළියේ මොකුත් නැහැ. එළියේ පොල් ගහක් නැහැ.